එතන ඉස්සෙල්ලා භාවනා කළේ මතක තියාගන්න සමාධිය සඳහා. සමාධියට බාධා දෙකම නේද? ඇලීමයි ගැටීම. ඒතර ගැටීම අඩු කරන්න මෛත්‍රිය, ඇලීම අඩු කරන්න අසුබය. ඒ දෙක දවස ගානේ කරන්න. එතකොට තමයි ටික ටික ඒ අන්ත අඩු වෙනකොට අපිට හිත එකඟ කරගන්න පහසු වෙන. ආනාපාන සතිය කරන්න පහසු වෙන. එතකොට ආනාපාන සතියට උදව් වෙනවා මේ දෙකේ. ඔව්. එක දවසට එක සැරයක්වත් අඩු ගානේ කෙරෙනවා. එතකොට තමයි පොඩ පොඩ ඒ අඩු වෙනකොට අපිට පහසුයි හිත එකඟ කරගන්න. වෙන ඕන භාවනාවකට උදව් වෙනවා ඒ දෙක. එතකොට ඒ වයින් කරන්නේ ඊළඟට ආනාපාන සතියෙනුත් කරන්නේ මොකද්ද? අපේ හිත එක තැනක තියන්න පුරුදු කරගන්න. ඒ කියන්නේ වෙන අරමුණු වලට දුවන්නේ නැතුව එක අරමුණකම තියාගන්න උත්සාහ කරන එක තමයි ওই ටිකෙන් කරන්නේ. හරි. ආනාපාන සතිය තුස්ම අවධානය යොමු කර කර වෙන අරමුණු වලට දුවන එක ටික ටික අඩු කරගන්න. දිවුවහම ආයේ ගේන්න ඕන භාවනා අරමුණ මතක්. නේද? ඔය භාවනා වලට කියනවා සමත භාවනා කියලා. හිත සමතයකටපත් කරන්න. කලබල ගතිය අඩු කරන්න. හිත එකඟ කරන බහා. දැන් ওই ටික කරන්න බුදුදහමක් දැනගන්න අවශ්‍යද? නෑ නේද? චතුරාර්ය සත්‍ය දැනගන්න අවශ්‍යද ওই ටික කරන්න? නෑ. හරි. ඊට ඒකෙන්ම තේරුම් ගන්න ඕන ওই ටික මේ හිත එකම් කරගන්න කරන භාවනා විතරයි. බුදුහාමුදුරන්ට කලිනුත් ওই භාවනා තිබුණා. අමුතුවෙන් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ ওই ටික කියලා. දැන් ওই ටික කරලා ඊළඟට ආනාපාන සතියෙන් හිත එකඟ කරගෙන ඕනනම් ධ්‍යාන වඩන්නත් පුළුවන්. එහෙම කරපුවාත් හිටියා නේද? රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන විදිහට අවස්ථාකට හිත දිනු කරන්න පුළුවන්. දැන් ඒක කළාට ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඇයි නැත්තේ? බුදු දහමන්නේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් දැන් හුස්ම දිහා බලයි බලයි ඒකට ටිකෙන් ටික හිත එකඟ අර භාවනා දෙකක් කෙරෙනකොට හිත සංසුන් කරගන්න පුළුවන් ඒකත් භාවනා තිබුණා ඒ වඩපුවා හිටියා ගොඩක් සුබය මෙනෙහි කරපු ගොඩාක් අය හිටියා ඒකනේ ඔය සැප සම්පත් අත්හැරලා යන පිළිකුල වට පිළිකුල දැකලත් එහෙම අවබෝධ වෙනවා එතනින් එහාටත් දකින්න පුළුවන් අයත් හිටියා සාමාන්‍ය නෙමෙයි මේවා කොහේ නායකගේ ගැඹුරට යන අය හෙව්වොත් ඒ කාලෙත් හිටියා මෑත කාලෙත් ගොලහල ඇති ඔය ක්‍රිෂ්ණමූර්ති තුමා හැම නේද ඒගොල්ලෝ දැක්කා යම් කිසි දහමක් දැන් අහලා ඇති නේද කියෝලත් ඇති සමහර ඒවා දැන් එයාට අවබෝධ වුණේ කොහොමද මේක එයාගේ හිටියා පොඩි කාලේ ක්‍රිෂ්ණමූර්ති පොත් කියෝල එයා පොඩි කාලේ එයයි මල්ලි හිටියේ. එතන අවුරුදු 7 8 විතර කාලේ ඉතින් බොහොම ඒ දෙන්න හරි එකතු. එකට සෙල්ලම් කරනවා එහෙම එහෙම නේද? මෙහෙම ඉන්න කාලේ එකපාරට ලෙඩක් හැදිලා එයාගේ මල්ලි මැරුණා. හරි සමීප කරට බැරිලු. දැන් මෙයාට මේක දරා ගන්න බැහැ. යන කන බී අඩන්ඩ මම හිතන්නේ සතියක් විතර ඉන්නවා මේ හරියන්නේම නැහැ. ඔහම ඉන්නකොට දවසක් මොනවා කිව්වත් හරියන්නේ නැහැ. අනිත් අය කොච්චර හිත හදන්නේ නැහැ දුකත් හරියන්නේ නැහැ. එයාට මහා දුකක් ඇති වෙලා. හරි. දවසක් මෙයා දකිනවා අර ඉන්දියාවේ මේ මරණයක් අරන් යන මලමින්. ඒක පස්සේ යන අයත් බොහොම අඬ අඬ අය. මැරෙනවා. මෙයාට තේරෙනවා දැන් මං අඬනවා වගේ අර ගොල්ලොත් අඬනවා. හැබැයි ඒ මරණයට මං අඬන්නේ. මගේ මරණයට ඒ ගොල්ලෝ අඬන්නේ. ඒ මොකද කියලා? එතකොට එයාට තේරෙනවා මේ මරණය නිසා නෙමෙයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ. මේ අර මරණයට මට දුක නෑ. මට අයිති අපේ මරණයට ඒගොල්ලන්ට දුක නෑ. ඒකට මොකක් හරි මෙතන තියෙනවා වැරද්දක් හැංගුණ තැන. මම හිතන්න ගත්තා. එතකොට එයාට තේරෙනවා මේ මරණය නෙමෙයි දුකට හේතුව. මොකද්ද? කොච්චර බැඳිලාද ඇලිලාද මරුණ කෙනාට තමන් කොච්චර ඇලිලාද බැඳීම වැඩි. එතකොට මේ බැඳීම හින්දා තමයි දුක ඇවිල්ලා තියෙන්නේ. ඇලිීම හින්දා තමයි දුක ඇවිල්ලා තියෙන්නේ. එතකොට තණ්හාව නිසා තමයි දුක ඇති වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. හරි. දැන් ඔය අවබෝධය වටම රහත් වෙන්න බෑ. තණ්හාව නිසා දුක ඇතිවා කියන එකත් සමහර විට ටිකක් නුවණින් බලන කෙනෙකුට දකින්න පුළුවන්. මේ ලෝකෙ තුල දකින්න පුළුවන්. අපිත් ඇලිලා අරවා මේවා එක්ස්පෙක්ට් කරනවා ඔබ නැති වුණොත් දුකයි. ඈ මගේ ළමයා මේ විභාගේ පාස් වෙනවා. ඈ යුනිවර්සිටි යනවා. දැන් ශිෂ්‍යත්වෙ ඉඳන්ම තියෙනවනේ නේද? ඒ සතියේ මම රයිට් කෙනෙක් කියනවා ළමයා ශිෂ්‍යත්වේ ෆේල් වෙලා. ඒ තාත්තා භාවනා කරන කෙනෙක් අම්මා එහෙම නෙවෙයි. ඉංජිනේර්ස්ද? ෆේල් කියන්නේ ෆේල්මත් නෙමෙයි. ඒගොල්ලොන්ට අවශ්‍ය මට්ටමට නැහැ. අම්මට හරි අප්සෙට්. ළමයට වඩා අම්මට තමයි දුක. බලාපොරොත්තු තියාගත්තම ඒව නැති වෙනකොට තණ්හාව දුකට හේතුව කියන එක පේනවා නේ. මේ ජීවිතේ ඕන උදාහරණයක් ගත්තොත් දුකක් ඇති වුණා නම් හේතුව බැලුවොත් අපි අර බලාපොරොත්තු වුණ දෙයක් නැති වෙලා නේද? ඔය දේ අනිත් අයටත් වෙනවා. ඒගොල්ලන්ගේ ඒක ඇලිීම වැඩි නම් ගොඩක් දුකයි. එහෙම ඇලෙන්නේ නැත්තම් එච්චර දුක නැහැ. තාත්තට එච්චර දුක නැහැ. ඒක සාමාන්‍යයි. හරි අම්මට වෙන වැඩක් කර කරන්නත් බැරි මට්ටමට. නේද? ඒකට ඒ දුකට හේතුව දැන් අර මරණේදිත් අපි අඬන්නේ අපේ ඇලිීමක් තිබුණොත් විතරයි. අපි නොදන්න කෙනෙක් මැරුණොත් අපිට ගාණක්වත්. නේද? සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. තමන්ගේ කෙනෙක් මරුණොත් නේ භාවනා කරන්න ඉතින් නෑ දුවන. ඒක තමයි මේ ලෝකේ හැටි. ලෝකයට දෙන්නේ නෑ දුක තියෙන හේතුව. ඉතින් ටිකක් නුවණින් දකින අය අර වගේ දැන් ඒ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ කෙනෙක් අර ඒ වගේ දෙයක් වුණාම ඒකෙන් රියලයිස් කළා මේකේ මේ හේතුව හින්දා තමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. මම මේ අඬා ඉන්නේ මගේ තියෙන ඇලිීම. දැන් වෙන අය අඬන්නේ නැහැ නේ මගේ මල්ලි මරුණා. අරගෙන යන මිනිහට අඬන ඇඬුවට මං අඬන්නේ නැහැ නේද? මේ මරණය නෙමෙයි. අපේ තියෙන ඇලිීම. නේද? දැන් දුකයි දුකට හේතුවයි යම් මට්ටමකට ඔය දැක්කා. යම් මට්ටම. ඔක නේ ගැඹුර. බුදු කෙනෙක් පෙන්වන මට්ටම ඕක නෙවෙයි. ඕක සාමාන්‍ය ලෝකයාට තේරුම් ගන්න පුළුවන් මට්ටම. ඔකත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හැබැයි මාර්ගඵල ලබන්න ඕකමයි. මොකද ඔතනින් අපිට නිකන් නුවණක් එනවා. එහෙනම් තණ්හාව නැති වුණා නම් දුක නැති වෙනවා. නේද? හැබැයි තාම තණ්හාව නැති කර නැති වෙන්න නම් මොකද කරන්න ඕන කියන එක එතන තියෙනවා. නැහැ. ඒක බුදුදහමක් අහලා නැති අය එක එක විදිහට හිතා ගන්නවා. දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා බැලුවා එතකොට මේ එයා ආවා ආයතන මට්ටමට. මේ ඇහෙන් දකින ඒවා කණෙන් අහන ඒවා ඕවට ඇලෙන හින්දා නේද තණ්හාව දුක ඇති වෙන්නේ. හරි. ඒ මට්ටමටත් ආවා. හැබැයි ඊට පස්සේ යා කරන්න ගත්තේ එහෙනම් අපි ඔය නේනේවා ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාවෙන් හිටියනම් හරි කියන එක. අපිට එකපාරට ඔක හරි කියලා හිතෙනවා. අපිත් ඕක කරන්න සමහර වෙලාවට ට්‍රයි කරනවා නේද? ඇහැට දකින්නවා කනට දැනෙනවා. ඒතර මේවා මේවා ගැන උපේක්ෂා වුණා නම් හරි. හරි නැත්නම් ගැටුනේ නැත්නම් හරි. හරි. එහෙම හිතුවට දැන් ඔය බුද්ධ දේශනාවල ගැඹුරු තැන් තියෙනවා සමහර තැන්. සාකච්ඡා කළානේ චූල වේදල්ල සූත්‍රය මතකද? වේදනා ගැන. වේදනා જાති කීයක් තියෙනවා? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා නේද? දැන් නැදහත්. එතකොට සුඛ වේදනාවේ අනුසය මොකද්ද? හැංගිලා තියෙන්නේ කෙලෙසේ මොකද්ද? සුඛ වේදනාවක් කෙනකොට ලෝභය. ලෝභයේ අනුසය විදිහට තියෙනවා. අපිට සැප දෙනේවට අපි ඇලෙනවා. මේ සුඛ වේදනා. දුක්ඛ වේදනා වල අනුසය මොකද්ද? උපේක්ෂා, ද්වේෂය. ඒ දුක්ඛ වේදනාවේ අපි ගැටෙනවා. නේද? ඒකට දුක්ඛ වේදනා වල අනුසය තියෙන්නේ ද්වේෂය. හරි. උපේක්ෂා වේදනාවයි මොහොමයි මුලාව. ඒ කියන්නේ අවිද්‍යා අනුසය. සුඛ වේදනාවේ ලෝභ අනුසය නේද? දුක්ඛ වේදනාවේ ද්වේෂය කියන්නේ පටිඝානුසය ද්වේෂය. ඊළඟට උපේක්ෂාවයි අවිද්‍යා අනුසය හින්දා මුලාව. එතකොට දැන් උපේක්ෂා වුණාට තාම ඇත්ත ඇති හැටි දැකලා නැහැ. යථාභූත ස්වභාවය දැකලා නැහැ. ඒකයි එතන තාම අර ලෝකෙන් එතර වෙන්න අවශ්‍ය ටික නැහැ. ලෝකේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉඳි ලෞකිකයි. ඒක යටපත් කිරීමක් විතර. අර අනුසය ටික කැඩෙන්නේ නැහැ. මෝහය අවිද්‍යාව නේද? ඒකට තමයි මේ මාර්ගයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය. දැන් কৃষ্ণමූර්ති කලේ මොකද? එනේන අරමුණේ උපේක්ෂාවෙන්. හැලෙන්නේ ගැටෙන්නේ. ඒකෙන් යම් කිසි සැනසීමක් තියෙනවා. හැබැයි එයා නැවත උපදින එක නවතී. ඒක නවතී. මේ ජීවිතයේ ওই ටික යටපත් වුණාට සංසාරය ගෙනියන්න හේතු ටික තියෙනවා. හරි. එහෙම සිද්ධියක් තියෙනවා. ඒකට අපි මේ ජීවිතයේ දුක විතර නේ සංසාර දුක ගැනත් හිතනවා. දැන් මේ ජීවිතෙත් ඒකට අහු නොවන දුක් ටිකක් තියෙනවා. දැන් අපි බාහිර දේවල් වලට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නේ. හරි. ඔහොම ඉද්දි Taman ලෙඩ වෙනවා. දැන් දුක එන්නේ වයසට යන මැරෙනවා. ඒ දුක් ටික තියෙනවා නේද? අන්න ඔය සංසාර දුක්. කොහේ ඉපදුනත් ඔය තියෙනවා නේද? මේ ජීවිතේ ඇවිල්ලා අල්ලගත්තු ටික මේ එකතු කරගත්තු ටික එක ඒවයිනුත් දුක දෙනවා තමයි. ඒතකොට ඒවයි උපේක්ෂා වෙනකොට ටික ටික ඒක අඩු කරගන්න පුළුවන්. ඒ වුණාට මේ ලෙඩ වෙන මැරෙන වයසට යන නේද? ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් වලට උත්තර එතන නැහැ. ඒතකොට බුදු කෙනෙක් හොයාගෙන යන්නේ ඒවටත් උත්තර නේද? සසර දුකෙන්ම ගැලවෙන්නේ කොහොමද කියන්නේ. ඒතකොට ඒකට තමයි අර හොයාගන්නේ පෙරණ ඇසු විරු ධර්මතාවය චතුරාර්ය සත්‍ය. මොකද්ද දුක පිළිබඳව පෙර නොඇසු විරු ඥානය. උබ්බේ අනනුසුතේසු ධම්මේසු. එහෙම නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මේ අවබෝධ කළේ පෙර නොඇසු විරු ධර්මතාවය. නේද? කිසිම කෙනෙක් අහලා තිබුණ ධර්මයක් නෙමෙයි. මිනිස්සු විතර නෙවෙයි දෙවිවරුවත් අහලා. දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් කිසියම්ම කෙනෙක් අහපු නැති පුබ්බේ අනනසුතේ සදාමේ සදාමචක්කපවත්තන සූත්‍රයේදී කියනා නේද? ඒකට ඒක බුදුහාඳුරන්ගේම වචන. මෙහෙම සත්‍යයක් දුක්ඛ සත්‍යය කියලා. අපි හිතන්නේ නම් අපි දුක දන්නවා. දුකක් දන්නා, දුකට හේතුවක් දන්නවා ඈ. තණ්හා නැති වෙන දුක නිරෝධයි කියලා දන්නවා. දැන් අඩුමකත් මාර්ගය විතරයි අඩු. බුදුහාඳුරෝ පෙන්නන්නේ මේවා ඉර නොයසු විරුද්ධ ධර්මතා. මේ අවබෝධය. ඊළඟට අනිත් පැත්තට කියනවා මේ සසරේ යන සත්වයා දුක්ඛේ අඥාන. දුක පිළිබඳව ඥාණය නැහැ. සසරේ යන සත්වයා. ඒ කියන්නේ අපි ගැන කියන්නේ. නේද? ඒක දුක්ඛේ අඥාන. දුක පිළිබඳව ඥාණය නැහැ. ඒවයින් තේරුම් ගන්න ඕනේ අපිට මේ දැනට දැනෙන දුකයි ලෝකෙට ඇති දුකයි. ලෝකෝත්තර දර්ශනයේදී දුක කියන එකේ මහා ගැඹුරක් තියෙනවා වෙනසක්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ධර්මයෙන්. දැන් දුක කියන්නේ මොකක් කියලාද විස්තර කරන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. වහලා තියෙනවා නේ. මොනවද පංච උපාදානස්කන්ධ කියන්නේ? ජාති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. රූප කියන්නේ මොනවද? සතර මහා ධාතයෙන් හැදිච්ච කියන්න පුළුවන් තව. රූප කියන්නේ රූප තියනවා කියලා දැනගන්නේ කොහමද? මේ හරියේ රූප තියනද වට පිටාවේ? වෙනස් වෙන හින්දා රූප කියනවා. තව ඇහැට පේන හින්දා අපි දැනගන්නවානේ රූප තියනවා කියලා. ශරීර ගොඩක් තියනවා, මේස කුටු තියනවා, ෆෑන්, බිත්ති, අරෝමිනා ඔක්කොම රූප නේද? තමන්ගේ ශරීරයත් රූපය. කොහමද ඔය තියනවා කියලා දැනගත්තේ? එහෙන් දැකලා අපිට ඇස් පෙනුනේ නැත්තා ඔවා තියනවා කියලා දැනගනියද? නෑ, එහෙ වැඩ කරපු හින්දා නේද? එහෙන් දැකලා දැනගෙන තියන රූපය. ඊළඟට කණෙන් අහලා දැනගෙන. ඇයි ලේනෙක් කෑ ගහනවා නේද? කොහොමද දැනගත්තේ? සද්දේ. කන නිසා රූප ගැන දැනගෙන තියෙනවා නේද? ඊළඟට නාසය නිසා සුවඳ, ගඳ, සුවඳ එනකොට රූප ගැන දැනගන්න. දිවෙන් දැනගන්නා නේද? රස මුල් කරගෙන රූප ගැන දැනගන්නවා. කයින් ස්පර්ශ කරලත් දැනගන්නවා රූප ගැන. නේද? ඒකට මේ ආයතන පහට අහු වෙන හැම එකක්ම රූප. හත් අසකනනාසේ දිග ශරීරයට අරමුණු වෙන හැම එකක්ම රූප. ඊළඟට ඒ ආයතන පහත් ඇහැ කියන්නේ රූපයක්ද නැද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඒවත් රූප. එහෙමත් 10කට වර්ග කරන්න පුළුවන්. ඇහැ, කන, නාසය, දිව, ශරීරයයි ඒවට අරමුණු වෙන ಜಾති පහයි. නේද? මනසට අපි රූප කියන්නේ නෑ නේද? මනසට ආයතනයක් තමයි. ඒකට හැබැයි රූප කියන්නේ. දැන් අපිට හීන අයත් දෙක දෙක ඉන්න පුළුවන්. ඉතින් හිතයි ඉන්න පුළුවන්. ඒක හිතයි තුලේ ස්වභාවයක්. ඒක යන් රූපේ ලක්ෂණ නෑ. සතර මහා ධාතු කියන්න බෑ. රූපණය වෙනවා, වෙනස් වෙනවා කියන්න බෑ. කියන්නේ බාහිර හේතු නිසා වෙනස් වෙන එක තමයි රූපණය කියන්නේ. සීත, උෂ්ණ, මැසි, මදුරු, සර්ප, ඒ වගේ දේවල් වලින් වෙනස් වෙන gati එක කියන රූපණය. රූපණය වෙන අර්ථෙනුත් රූප. තවත් රූප හඳුර ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ශරීරය මොනවා නිසාද හටගෙන තියෙන්නේ? යැපිලා තියෙන්නේ. ආහාර. ඒක රූපවල තව ලක්ෂණයක් ආහාරයෙන් යැපෙන ආහාර නිසා සකස් වෙනවා. ඒ විදිහට රූප හඳුරගන්න පුළුවන්. ඔව් අහලා තියෙනවනේ. අහලා තියෙන ටික අපි ධර්මයට දාලා ගලපලා බලනවා. දැන් රූප කියන ටික, රූප කියන්නේ මොනවද කියලා හඳුරගන්න පුළුවන් නේද? ඇයි අපි රූප ගැන මෙච්චර හොයන්නේ? මොකකින්ද ඔකට ආවේ? දුක අවබෝධ කරගන්න. දුක කියුවේ පංච උපාදානස්කන්ධ. දුකේ පළවෙනි එක තමයි රූප උපාදාන. නේද? ඒකට ඒක ගැන හොයද්දී තමයි ඔන්න රූප කියන්නේ මොනවද? දැන් ඔන්න ඔය රූපයක් උපාදාන කළා නම් ඔකට කියන්නේ දුක. ධර්මයට. අපි දැකලාද නැද්ද කියන එක වෙනම එකක්. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. අපි මේ ධර්මයට ගලපලමයි අපි මොනවා හරි හොයන්නේ. නේද? දැන් අපට රූපයක් හටගන්නේ කොයි වෙලාවේද? රූපයක් තියෙනවා කියලා දැනගන්නේ කොයි වෙලාවේද? එහෙන් දකින්නකොට. මේ ආයතනයක් වැඩ කරනකොට තමයි රූප තියෙනා කියලා දැනගන්නේ. නේද? ඔය සද්ද ඇහෙනකොට කාක් එක්ක ඇගහනවා. කාක්කා හිටියද කලින්? අපිට ඔක ඇහෙන්න කලින් අපි දැනගෙන හිටියද කාක් එක්ක ඉන්නවද? නෑ නේද? අපේ ලෝකෙට හිටියේ නෑ. දැන් නේද දැනගත්තේ කාක් එක්ක ඉන්නවා කියලා. කොහොමද දැනගත්තේ? ශබ්දය ඇහුණ නිසා. නේද? දැන් ශබ්දය ඇහුණ නිසා කාක් එක්ක ඉන්නවා කියලා දැනගත්තා. කොහෙද කාක්කා ඉන්නේ? අර පැත්තේ ඉර. ගහේ වෙන්නේ නැහැ නේද? ඒ කාක්කා මොන පාටද? කළු පාට. නේද? අපි බැලුවොත් කළු පාට කාක්කෙක් දකින්න අන බල්ලෙක් ඉන්නේ. බල්ලෙක් කිව්වා නේද? දැන් බල්ලයි කාක්කයි එක වගේ වෙනස් නේද? කාක්කට පියාඹන්න පුළුවන් බල්ලා ඉන්නේ බීම. නේද? කාක්කා කළු පාටයි බල්ලා හිතට මොකක් හරි බල්ලෙක් පෙන්නුනා නේද? සද්ද වෙනස් වෙනදනේ අපි වෙන් කරගත්තේ රූප දෙක. නේද? හිත සංඥාව. ඔව්. සද්ද බල්ලගේ සද්ද සංඥාවයි කාක්කාගේ සද්ද සංඥාවයි වෙනස්. ඒ හින්දා තමයි අපිට රූප දෙකක් වෙන් කරගන්න පුළුවන්. ඒ වට ආදා. එකම සද්ද සංඥාව නම් අපි රූප දෙකක් දාන්න බැහැ. නේද? ඒ සංඥා නානත්වයක් තියෙනවා සද්ද සංඥාව. එතකොට ඉතින් ඒක තමන්ගේ දැන් තමන් නානත්තේ දකින මට්ටමට තමයි. සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් ඔය කපුට දෙන්නේ. සමහර වෙලාවට ඒක කපුට. ඒ අපේ ඔය දෙකම කියන්නේ දැන් අපි අහන්නේ සත්‍යයක් විතරනේ. අන්න ඒක තමයි දැන් හොයන්නේ. දැන් අපිට රූප જાති දෙකක් හම්බුණා. බල්ලයි කපුට. දැන් ඔන්නෝකට තමයි ඉති රූපං කියන්නේ. මෙන්න මේකයි රූපේ. හරි. දැන් ওই රූපේ අපි බාරගත්තද නැද්ද? බාරගත්තා. නේද? දැඩිව විශ්වාස කරනවා. බල්ලෙකුත් ඉන්නවා, කාක්කෙකුත් ඉන්නවා. නේද? එහෙනම් ඒක උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. නේද? රූප උපාදාන. නේද? දැන් ඕකට බුදුහාමුදුරුවෝ කියනවා දුකයි කියලා. දැන් අපට ආවද දුක? කාක්කෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා නේද? නෑ නේද? අපේ රූපේ යනයි කියන්නේ එහෙම කියලා නෑ නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අපේ රූපේ දුකයි කියලා නෙමෙයි නේද? කෙටියෙන් කියනවා නම් රූප උපාදානේ දුකයි. නෑ රූප උපාදාන කළාද නැද්ද? නම් ඕකේ දුකයි. අපිට පේන්නේ නැත්තේ අපේ ප්‍රඥාව අඩු හින්දා මිසක් ධර්මයේ අඩුවක් නෙවෙයි. මොකටයි තේරුම් ගන්න. අපිට දුක දකින්න ශක්තියක් තාම නැති හින්දා අපිට ඔක අවබෝධ වෙන්නේ නැහැ දුකයි කියලා. එහෙනම් තමයි අපි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව අපිට තාම නොපෙනුනාට මේක ඇත්ත තත්ති දුක වෙන්නේ ඇති නේ යථාභූත ස්වභාවය කියන මට්ටමකින් දැන් හොයනවා මොකක්ද අපිට නොපෙනෙන දේ නේද අන්නෝක හොයන එකට තමයි විදර්ශනය කරනවා කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් පේන මට්ටම නෙවෙයි ඊට වඩා විශේෂ දැක්මකින් මේක බලන්න යම් කිසි නම් විදර්ශනයක් කරනකොට දුක අවබෝධ වෙනවා නම් ඒක සාර්ථකයි. චතුරාර්ය සත්‍ය. දුක අවබෝධ වුණොත් දුක්ඛ සමුදයත් පේනවා, නිරෝධයත් පේනවා, මාර්ගයත් පේනවා. ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. දැනට ලෝකෙට අයිති මට්ටමේ අපට ඕකක් නැහැ. කාක් එක්ක ඉන්නා, බල්ලෙක් ඉන්නා, රූප අපි බාර ගන්න තියෙනවා. නේද? ඒක ඇත්තමයි කියලා පිළි අරන් තියෙනවා. ඔතන දුකක් සකස් වුණා කියලා අවබෝධයක් අපිට නැහැ. බුදුහාමුදුරුවෝ තමයි කෙටියෙන් කියනවා ඔතනත් දුකයි කියලා කියලා තියෙනවා. ඒ ඇයි කියලා හොයන්න. එහෙම දුකකුත් හිතා ගන්න පුළුවන්. ඔව්. හැබැයි ඒක ඉස්සරහට යන එකක් නෙවෙයි. දැන් තියෙන එකක් නෙවෙයි. ඔව්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් රූප උපාදානයක් හටගත්තා කියන එක පිළිගන්නවනේ මේ මොහොතේ. එහෙනම් දහමට අනුව ඒකත් දුක වෙන්නවද? අනාගතේ දුක. ඒක තියනවා නම් ඇති. දැන් අපි මේ මොහොතේ දුකත් අපි හොයාගන්න. හරි. දැන් උපපාදානේ මේ මොහොතේ. නේද?
දැන් සාපේක්ෂව
අපේ කප්පෙටින් ඉන්නවා කියලා කියනවා. ඔව්. ඔව් ඒකත් හොඳයි. දැන් එහෙ කපුටා ඉන්නා කියලා දැනගන්නේ කවුද? මෙහෙ ඉන්න මම. නේද? එහෙ කපුටෙක් ඉන්නවා කියනකොට මෙහෙ මම ඉන්නවා. ඕකට මොකද්ද කියන්නේ? සක්කාය දිට්ඨි. දෙපේනවා. එහෙ රූපේ බාර ගන්නකොට මෙහෙත් එක්කෙනෙක් හටගෙන කියනවා. අත්තකට අන්න සක්කාය දිට්ඨිය අඳුර ගන්නත් තැනක්. සක්කාය දිට්ඨිය කඩනවා නම් අතනමයි කඩන්නේ. නේද? තන ආර්ය මාර්ගයේ ඔතනමයි තියෙන්නේ. මේ ආයතනයක් වැඩ කරන මොහොතේ මුලාව වීම තුලමයි ওই ටික ඔක්කොම. දැන් රූප උපාදානේ තියෙනකොට අනිත් උපාදාන ටික නැද්ද? සංඥාව, වේදනාව, සංඥාව, චේතනාව නැත්තම් සංකාරය නැත්තම් විඥාන. ওই ටික හටගෙන නැද්ද? කාක් එක්ක ඉන්නවා කියලා දැනගන්නකොට අපිට කාක්ක ගැන කැමැති අකමැති ගතියක් තියනා නේද? ඒකට වේදනා ගතියක් තියනවා කාක්කට අදාළ. සංඥා ගතියක් තියනවා. තියනවා නේද? ඒක නෙවෙයි කරගන්න පුළුවන් කාක්ක බල්ලගෙන් වෙන් කරගත්තා නේද? ඒකට අන වේදනා උපාදානස්කන්ධෙත් තියනවා සංඥා උපාදානස්කන්ධෙත් තියනවා. චේතනා සංකාර ඇති වුණාද? කාක්ක ගැන අදහස් ටිකක් තියනවා නේද? චේතනා ටිකකුත් ඇති වෙලා. සංකාර උපාදානස්කන්ධ එළියේ ඉන්න කාක්කා ගැන දැන් අදහස් ටිකක් තියෙනවා. කියාබන එකෙක් කඩු පාට එකෙක් කරවන්න නේද? හොඳද නරකද කියන කතා ටික තියෙනවා. දැන් ගිරවෙක් හිටියානම් අපිට එන අදහසයි නේද? වේදනාවයි කාක්කගේ වේදනාවයි වෙනස් නේද? නේද? ගිරවෙක් කියන දේ සතුටක් එනවා. කාක්කා කියනකොට ටිකක් ගැටෙන පැත්තෙන් ද්වේෂ පැත්තෙන් නේද? කැමති නැහැ. එතකොට ඒ වේදනාව. ඒක තියෙනවා හැංගිලා. රූපේට තනියෙන් දෙන්න බෑ. එතන වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාර ටික තියෙනවා. ඒවා දැනගත්තේ මොකෙන්ද? විඤ්ඤාණය. දැනුවත් වෙන්නේ විඤ්ඤාණය. ඒතර විඤ්ඤාණයත් ඔතන තියෙනවා. දැන් පේනවා නේද පංච උපාදානස්කන්ධෙම හටගෙන ගියේ. එහෙනම් ධර්මයට අනුව දුක හටගෙන අපට පේන්නේ නැහැ දුක හරහට. නැහැ දැන් ගැප් එකක් තියෙනවා. නේද? ධර්මයේ අපේ දුරස් බවක් තියෙනවා. දැකීමේ අඩුවක් තියෙනවා. හොවා ගන්න. මොකද්ද? මොකද හිතන්නේ? ඌට මොනවා හරි වුණොත් එහෙමත් දුකක් එනවා. ඒක තමයි අනාගතේ එන දුක. ඒක මේ මොහොතේ නෙමෙයි. නේද? ඒ නිසා ඒ රූපේ නිසා අනාගතේ දුක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මතක් වෙන්න පුළුවන් ඉස්සර අපේ ගෙදර ගිර වෙච්ච හිටියා. ඌ මෙහෙම මැරිලා ගියා මේ පුතෙක් ඇවිල්ලා ගුවල්ල ගත්තා අරකයි මේකයි. ඔව මතක් වුණා. ආයි දුක් වි. අතීත දුකකට යන්නත් පුළුවන්. අනාගත දුකක් ගැන අනාගතයට යන්නත් පුළුවන්. නේද? ඒව ටිකක් හිතා ගන්න පුළුවන් නේ මම මේ හිතා ගන්න අමාරු එක වර්තමාන දුක මොකක්ද? මේ මොහොතේ පංච උපාදානස්කන්ධයක් තියෙන අපට දැනෙන්නේ නැහැ දුක කියලා. නේද? අර්ථන් තමයි අර උපේක්ෂා වුණාම දුක තියෙනවා කියලා පේන්නේ නැතිකම. දැන් කියන අපි ඉතින් ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ, ඔය කාක්කා ඉඳි. එතකොට හරි කියලා. නේද? අපිට කරන්න දෙයක් නැහැ. උපේක්ෂා. එතකොට ක්‍රිෂ්ණමූර්ති තුමා කළේ ඔන්න ඕක. නේද? බුදුදහමක් අහලා නැති එකේ පාඩුවයි. කට දහමක් ගන්න ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. නේ. සජීවිතේ විතර නෙමෙයි. දහමක් අහන්නත් ලැබිලා තියෙනවා. හැබැයි ඔක නුවණින් විමසුවොත් විතරයි ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ධර්මය අහුණටම වැඩක් වෙන්නේ නැහැ. ක්ෂණ සම්පත්තියක් නාස්ති කරන අය තමයි වැඩි. අපිත් ඔක ලැබුණ අවස්ථාවේ නුවණින් හෙව්වේ නැත්නම් අපිත් ඉතින් අර ධර්මයේ අනුගහයි නැහැ කියලා වැඩි වෙන සංගතිය අනිත් අයක ගානට වැටෙනවා. නැහ සසරේ යනවා. සසරෙන් ගැලවෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. නේද? සම්මාදිට්ඨිය මේ ආර්ය දර්ශනය මොකක්ද කියලා දැනගන්න. ලෝකෙන් එතර වෙන මාර්ගය, ලෝකෙන් එතර වෙන්න දර්ශනය මොකක්ද? ඒකට එන්නේ කියනවා ආර්ය දර්ශනේ. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. ලෝකෙට අයිති සම්මාදිට්ඨිය අපිට තියෙනවා. ගොඩක් අයට තියෙනවා. පින්කලොත් හොඳ ප්‍රතිඵල තියෙනවා. පව්කලොත් නරක ප්‍රතිඵල. නේද? මොකද තමයි ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. මේක දැනගත්තට ලෝකෙන් එතෙර වෙන්න පුළුවන්ද? සුගතිය යන්න පුළුවන්. දුගති ගාමී නොවි නේද? පින් කරලා පින් කරලා සුගති ගාමී වෙන්න පුළුවන්. හැබැයි ආයේ උපදින එකෙන් මිදෙන්න පුළුවන්ද? සංසාරයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඔතන ලෝකෝත්තර දර්ශනය නැහැ. ලෝකෝත්තර දර්ශනය තියෙන්නේ බුදුදහමක විතරයි. බුදුදහමක් අහලා නුවණින් දකින්න කෙනාට විතරයි ඒක. ඒකට තමයි දහන්දර පෙන්න දුක කියන එක අවබෝධ කරන්න දුක පිරිසිඳ දකින්න. හරි. දැන් ඒකට උත්සාහයක් තමයි මේ දැන් බුදුහාමුදුරුව මෙන්න මේකට දුකයි කියන. මොකද්ද පංච උපාදානස්කන්ධය? දැන් අපිට අතන කාක්කෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධයක් පිහිටලා තියෙනවා. එහේ බල්ලෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන තියෙනවා. නේද? පිළිගන්නා නේද? මම කියලා හිතාගත්තේ නෑනේ. අර එක අපිට එක්ක ඉන්නා කියලා නේ හිතාගත්තේ. කොහමද මම ආවේ? කවුද ඒක දැනගත්තේ? මම තමයි දැනගත්තේ එහෙ කපටික් කියනවා. නේද? මම තමයි දැනගත්තේ රෙහි බල්ලෙක් කියනවා. ඒක දැන් ඕනනම් තව කාට හරි විස්තරේ කියන්න පුළුවන්. අන්න රෙහි කපටික් කියනවා. නේද? පාදානය එහෙ දෙයක් කියනවා කියලා බාර ගන්නකොටම මතක තියාගන්න පංච උපාදානස්කන්ධෙම හටගෙන. හරි. උපාදාන කලේ කවුද? මම. මමනේ ඔය බාරගත්තේ. වෙන කවුරුවත් නෙවෙයි. නේද? මට ඇහුණ සද්දෙන් මම දැනගත්තු දෙයක්. ඒක වෙන කාටවත් දෙන්න බෑ. නේද? උපාදානයේ තුලම මම හැදෙනවා නේ. ඒතනයි සක්කාය කියන එක කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ සක්කාය හැදුනද? සක්කාය ගැන තියෙන වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක ඇත්ත ඇතෙහි නොදන්නා. හොඳයි කියලා හරි නරකයි කියලා හරි ඔක ගැන එන වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. හද වෙන්නත් පුළුවන් නරක. දැන් නිරව හොඳයි, කපුට නරක. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. හැබැයි පංච උපාදානස්කන්ධය හටගෙන සක්කාය දිට්ඨිය හටගෙන. තව විදිහට කිව්වොත් අපි ලෝකෙට අහුවෙලා නේ. කපුටට පුළුවන් නේද අපිට සැපක් හරි දුකක් හරි දෙන්න? ඒ මට්ටමට අපි වැටුණා නේද? ඔයර කියන ලෝකෙට අහු වුණා නේද? දැන් බල්ලා වතුරට එබිලා මොකද වෙන්නේ? ඔන්න තව බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? එක්ක තරහ රම්බුරනවා නැත්නම් වල් ගෙවනවා නේද? දැන් ඌට නුවණක් නැහැ මේ ගෙම ඡායාව වතුරේ වැටිලා මෙහෙම දැක්කා කියලා. මෝ හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා. දැන් අන්න ඒ ඉන්න බල්ලා වතුරේ ඉන්න බල්ලාව දැන් උපාදාන කළා නේද? දැඩිව බාරගත්තා. බල්ලෙක් ඉන්නේ. නේද? ඉන්නවා කියපු ගමන් ලෝකෙට අහු වුණා. දැන් එයාට පුළුවන් මෙයාව තරහ ගස්සන්නත් පුළුවන්. ලෝභ පැත්තෙන් සතුටු කරන්නත් ඇලින් ගැටෙන් දෙක ඇති කරගන්න. අපි ලෝකෙට අහු වුණහන් ලෝකෙට පුළුවන් අපිව අපේ හිත පාලනය කරන්න නේද? කපුටට පුළුවන් අපිව පාලනය කරන්න. මොකද අපි ඒක උපාදානය කරපු දැන් අපි බලමු මේ ඔන්න දැන් රූපය මොකක්ද කියලා දැනගත්තා. දැන් රූප සමුදය හොයන්න කියනවා බුදුහාමුදුරුවෝ. හරි. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. මේක සමුදය මොකක්ද? කොහෙද සමුදය තියෙන්නේ? සද්දය ඇහුනේ නැත්තම් අපි දැනගනීද කපුටෙක් ඉන්නවා කියලා? අපේ ලෝකෙට තියෙයිද කපුටෙක්? නේද? ආයතන නිසාමයි අපි දැනගෙන තියෙන්නේ. හරි. එතකොට සද්දය ඇහුනේ මොන ආයතනෙන්ද? කන. සෝත ආයතන. සෝත විඥානයක් පහළ වුණා නේද? කනයි ශබ්දය නිසා සෝත විඥානය. තින්නම් සංගති පස්සු. පස්සපච්චේව වේදනා. නේද? යං වේදේති තං සංඥානාති. යමක් විඳීද ඔක අඳුරගන්න. යන් සංජානාති යමක් අඳුරගෙන ඉඳන් ඔබ ගැන හිතනවා. යන් විතක්කේති. යන් සංජානාති තන් විතක්කේති. යමක් අඳුරගෙන ඉඳ ඔබ ගැන දැන් කල්පනා කරනවා. එහෙම කරලා නේද අර හේ කපු ටෙක් ඉන්නවා කියලා දැනගත්තේ. දැන් කපු ටෙක්ව හැදුවා. මනසට පෙනුණා ඔහුගේ සද්දේට නම් කපු ටෙක්ගේ. කපු ටෙක්ගේ චිත්‍රයක් හිතට පෙනුණා නේද? නේද? මනසට පේනවා දැන් කාක්කේ. ඇහැට පේන්නේ නැහනේ. අපේ දිලා තියෙන්නේ මනසට. හරි? දැන් අපි මනසට කාක්කෙක් පේනවා කියලාද හිතුවේ අන්න අර ගහේ කාක්කෙක් ඉන්නවා කියලා. ගහේ කාක්කෙක්. එළියේ. එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් තමයි අපි දැන් අල්ලගත්තේ. නේද? දැන් මනසෙන් හදපු එක සතර මහා ධාතුද? හිතට වෙනුනේ නැහැ. රූප ලක්ෂණ නැහැ. නේද? සතර මහා ධාතු නෙමෙයි සිත උෂ්ණ නැසි මදු වෙන වෙනස් වෙන්නේ නැහැ රූපණය වෙන්නේ නැහැ ආහාරයෙන් යැපෙන්නේ නැහැ හිතට වෙන්නේ නේද? එළියේ ඉන්න කපුට නම් ඔක්කොටම අහුව නේද? දැන් ඔන්න එළියේ කපුට එක්ව තිබ්බේ කවුද? අපිම නේද? මේ පැත්තේ වුණ සිද්ධියේ ඇත්ත නොදන්නකම හින්දා නේද අපි බාහිර කපුට එක්ව බාරගත්තේ? හිත හදලා දුන්න කපුටගේ ඇත්ත දන්නේ තියෙන්නේ නේද? තව විදිහට කියනවා මනස කියන කණ්ණාඩියේ හැදුවා ප්‍රතිබිම්බය. ඒක අපිම දැක්කා. ප්‍රතිබිම්බය තමයි කපුට. ඒක මනසෙන්ම දැනගන්නවා නේද? මනසෙන් හදපු චිත්‍රේ මනසෙන්ම දැනගන්න. ඒක නේද සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තට. අපි බාර අරන් තියන්නේ එළියේ ඉන්නකොට. අර වතුරට එබෙන බල්ලත් කලේ ওই ටිකම නේද? මොකද්ද දැකලා දකින්න එක ගැන හිතුවා. හිතනකොට බල්ලෙක්ව හිතෙන් හැදුවා. මේ හිතෙන් දැනගත්තු බල්ලෙක් කියන එකේ ඇත්ත දන්නේ එළියේ තියෙන බල්ලෙක්ව බාරගත්තා. නේද? ওই හිත දැනගත්තේ එළියේ ඉන්න බල්ලව කියලා. ඒ කියන්නේ හිතේ හදපු එක එළියෙන් තිබ්බා. එළියෙන් තියනවා කියලා බාරගත්තා. ඕක තමයි ওই උපාදාන කළා කියන්නේ. හිතේ හදපු එක එළියේ එකක් විදිහට බාරගත්තා. ලෝකෙට අහු මේ සමුදේ දැක්කේ නැහැ. සමුදේ තියෙනකොට කලය තියෙනවා. කලය තමයි එළිය තියෙන දුක. දැන් මෙතන ඇත්ත දැක්කනම් මොකක් වෙයි? බාහිර රූපෙට අහුවෙයි. සමුදේ නැති වුණොත් අත්තංග වෙයි නැත්නම් නිරෝධේ. මේ සමුදේ යෙදුණ හින්දායි එහි රූපෙ පිහිටි. වතුරට එබෙන බල්ලගේ ඔබ හොඳට පේනවනේ. අපේ නොපෙනුනාට නේද? ගොඩ ඉන්න බල්ලගේ මුලාව අවිද්‍යාව හින්දාමයි අර බාහිර බල්ලෙක්ව බාරගත්තේ වතුරේ ඉන්න බල්ලා. ඔය සිද්ධියම නේද අපි තුලත් තියෙන්නේ. මෙතන හේදෙන අවිද්‍යාවයි මුලාවයි හින්දාම නේද එළිය රූපේ බාරගත්තේ. මේ සමුදේ යෙදුනේ නැත්නම් එහෙ දුක් පිහිටන්නේ නැහැ. ලෝකෙට අහුවෙන්නේ නැහැ. මෙතන සිහිය නුවණ පිහිටියේ නැති හින්දා තමයි එළියේ රූපෙට අපි ආවුනේ. එතකොට තමයි එළියේ රූපෙට අපිව පාලනය කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. පස්සපච්චයා වේදනා. යං වේදේති තං සංජා. යමක් විඳීද ඒ අඳුනගන්න. යං සංජානාති තං විතක්කේති. යමක් අඳුනයිද ඒ ගැන හිතන කල්පනා. යං විතක්කේති තම් පපංචේති. අන්නක ප්‍රපංච බවට පත් වෙනවා. ප්‍රපංචයේ තමයි එළිය කපුටෙක් ඉන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නේ. හරි. ඇත්ත තත්ත්වේ නිමේනේ ඔක. ප්‍රපංචය. තතෝ නිදාන යං පපංචේති තතෝ නිදාන. අන්නක තමයි නිදානේ. පුරිසං පපංච සංඥා සංකා. මේ පුරුෂයාව ප්‍රපංච සංඥා සංකා වලින් සමුදා චරන්ති ඉක්මවාය අභිබවාය යාව පාලනය කර සමුදා චරන්ති කොහොමද? අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු. අතීත රූප කියලා අනාගත රූප කියලා වර්තමාන රූප කියලා මෙයාව අභිභවාය. මෙතන ඒ රූප වලින් අපි උපාලනය. මේ පුරුෂයා පාලනය කරනවා ප්‍රපංචයට. ඒකෙන් ඒ රූපේ බාරගත්තට පස්සේ ඒ රූපෙට පුළුවන් අපි උපාලනය. අපි තරහ ගස්සන්න පුළුවන්, අපිට සතුට ඇති කරන්න පුළුවන්. නේ? ඒක කරලා තියෙන්නේ මේ ප්‍රපංචයේ ඇත්ත ඇති හැටි දැක්කේ. නේ? පේනවාද දුකයි දුකට හේතුවයි දුක්ඛ නිරෝධය. එහෙමනම් ওই ටික දැක්කොත් ඔන්න මාර්ගයක් උපදව ගන්න පුළුවන්. දුක්ඛ නිරෝධයට මාර්ගය. මොකද්ද කරන්න ඕනේ? කියන්නේ. ඕක දැනගන්න කෙනාට කියනවා සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. ලෝකෙන් ඈතර වෙන්න නම් මොකද කරන්න ඕන කියලා නුවණක් එක්ක තාම කරලා නැහැ. මේ හිඳයි මේකට අහුනේ. මෙහෙම මේ මුලාව අවිද්‍යාව යෙදුන් නැත්නම් ඕකට අහුවෙන්නේ නැහැ. එහෙනම් ওই මුලාව නැති කරගන්න මොකද කරන්න ඕන? නුවණක් එනවා නේද? එන්න දහමක් අහලා ඇති කරගන්න. දැන් ආවේ තණ්හාව නැති කරන එක නෙවෙයි. ඇත්තද අපි? සම්මාදිට්ඨිය හරි දැකින්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාර්ගයක් මේ තියෙන්නේ. ඒ මාර්ගේ වඩනකොට ඒකේ ප්‍රතිඵලය තමයි තණ්හාවක් පිටින්න බෑ. තණ්හාව පිටින්න එළිය රූප බාරගත්තොත් එළිය රූප පිහිටියේ නැත්නම් මොකටද තණ්හා කරන්නේ? තණ්හාවට පිහිටන්න තැනක් තියෙනවද? නැහැ නේද? එතකොට මේ තණ්හාව නිරුද්ධ කරන මාර්ගයක් තියෙනවා. ආ මං ඔකට ඇලෙන්නේ නැහැ, ඔකට ඇලෙන්නේ නැහැ. ඒක දන් දීලා දාම. එහෙම එකක් නෙවෙයි. නැත්තම් එළියේ ඉන්න කපට වෙනස් වෙනවා අනිත්‍යයි. එහෙනම් දැලෙන්න ඕනේ, ගැටෙන්න ඕනේ. එහෙමත් බලන්න පුළුවන්. හැබැයි මේ සක්කාය දිට්ඨිය නැති වෙයිද? මෝහය නැති වෙයිද? නේද? වතුරේ ඉන්න බල්ලා අර බල්ලෙක් ඉන්න ඔය බල්ලා අනිත්‍ය අනිත්‍ය. ඔය බල්ලා කෙස්ලොම් නියදත් වේවා ඉන්න හැදිලා තියෙනවා. ඔය බල්ලා වයසට යනවා, මැරිලා යනවා. ඇලීම ගැටීම අඩු වෙයි. මෝහය දුරු වෙයිද? නේද? ඒක තමයි. දැන් එතන උපේක්ෂා වුණාට මෝහය දුරු වෙන්නේ, අවිද්‍යානුසය දුරු වෙන්නේ. අවිද්‍යානුසය දුරු වෙන්න නම් ඔන්න මාර්ගයක් තියෙනවා වඩා. ඒකට බුදුහාමුදුරුවෝ කියේ මේ රූපේ මොකද්ද, රූප සමුදය මොකද්ද, අත්තංගමය මොකද්ද. ඔන්න ඔක බලන කෙනා රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියලා. එහෙම නැතුව එළිය තියෙන එක වෙනස් වෙනවා කියලා බලන කෙනා නෙවෙයි. ඒකත් අවශ්‍යයි අපේ කෙලෙස් අඩු කරගන්න, මතපත් කරගන්න. හැබැයි ඇත්ත දකින්න නම් මෙතෙන්ට එන්න. දකින මම ආයතන නෙමෙයි. දැන් එළියේ රූපේ වෙනස් වෙනවා කියලා බැලුවට වෙනස් වෙනවා කියලා දැනගන්න, අර තියෙන රූපේ වෙනස් වෙනවා කියලා දැනගන්නේ කවුද? මෙහි අර තියෙන රූපේ සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා කියලා දැනගන්නේ කවුද? මෙහි. ඇයි තාම රූපේ බාරා? ඉතින් භාවනා කරලා කරලා ඔතන රූපයක් නැහැ කියලා කිව්වත් එතන හිටිය බල්ලා නැහැ කියන්නේ කවුද? එත්නම්. තේරුණා නේද? ඒකට එතනින් එහාට යෑමක් මේකේ තියෙනවා. මැදේ සූත්‍රයේදී කියනවා අන්ත දෙකක් තියෙනවා නේද? ඒ අන්ත දෙක දකින්න. ඊළඟට මැද්දකුත් තියෙනවා, මැද තැවරෙන්නත් තියෙනවා. ඒක හය ආකාරකින් විස්තර කරනවා. රූපය එකාන්තය, නාමය. අපි තුල තියෙන නාම ධර්ම දෙක නේ. අරහි රූපේ. රූපය එකාන්තය, නාමය තවාන්තය, විඥාණය මැද. විඥාණයෙන් තමයි ඔබ කළේ. අන්ත දෙක දකින්නත් ඕන විඥානේ තවරෙන්නත් එපා අල්ල ගන්නත් එපා. එහෙම කෙනා මේ දුක කෙලවර කරන මහා පුරුෂයා වෙනවා. කියලා. ඔව් ස්පර්ශ වෙන්න ඉස්සෙල්ලා ඔක අඳුරගත්තොත් ඔක මිදෙනවා. හැබැයි ඔක කරන්න පුළුවන් රහතන් වහන්සේට. දිත්තේ දිත්තමත්තං සුතේසු තමත්තං දැන් සුතේසු තමත්තං වුණා නම් අර ඒ කපුටෙක් මෙහිටයි. සද්දයක් ඇහුණා. ඔව් අරකට අහු වුණහන් දුක. දුකට දුක ඇති වුණේ මේ පැත්තේ මුලාව හින්දා. රහතන් වහන්සේගේ ওই දෙකම නැහැ. සද්දේ ඇහි. සුතේසු තමත්තං. අපට රූපයක් පණවන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ අපි රූපේ පණවලා. නේද? එතකොට මේ රූපයක් පණෙව්වේ ඇයි කියලා බලන්න කියලා තමයි අපිට දැන් කරන්න තියෙන වැඩි. මොකද සුතේසු තමත්තං කරන්න අපිට බෑ තමයි. මොකද සද්ද ඇහෙනකොට රූපේ බාර අරන්නේ. එතකොට දැන් කරන්න තියෙන්නේ රූපේ බාරගත්තාම ඊළඟට පෙන්වන්න ඕන ඕක එළියේ තියෙන රූපයක්ද? විතේ හදලා එළියේ තියපු එකක්. එතකොට පේනව නැ දන්න නුවණින් බලන කෙනාට මේ හිතේ හදලා තමයි එළියෙන් තියලා තියෙන්නේ. හිතේ හදපු එක එළියේ රූපයකට කිසිම සම්බන්ධයක් නැහැ. අන්න දැන් නාමයේ රූපෙයි වෙන වෙන. හිතේ පෙන්වෙන නාම වලින්ම පෙන්නපු රූපය. එළියේ තියෙන්නේ සතර මහා ධාතු. එතකොට ඔය දෙක වෙන වෙන. ඔය දෙකේ සම්බන්ධයක් නැහැ. නේද? එළිය සතර මහා ධාතුව තිබුණා නම් මේ හිතපු ඒවට ඒක සම්බන්ධයක් නැහැ. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන් නේ මේ පැත්තේ ඉන්න. නේද? ඒවා එකක්වත් අර රූපෙට අයිති නැහැ. අපේ මුලාව හින්දා තමයි ওই දෙක අයිති කරන්නේ. අර කාක්කා ගැන තමයි මේ හිතන්නේ. ඔන්න අයිති කරනවා, ගැට ගන්නවා නාමයේ රූපෙ. දැන් ඕක ලියන්න. නාම රූප වෙන් කරන්න පටන් ගන්නවා. හැබැයි වෙන් කරන්න ඕන ඔය මේ විදියට හිතේ හදපු එක එළියේ තියෙන්න බෑ. එළියේ තියෙන සතර මහා ධාතුව හිතේ තියෙන්නේ නාම ධර්මවල ක්‍රියාවලිය. හරි. ඒක එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් යෝග ඇස් වහගෙනත් පුළුවන්, ඇස් අරගෙනත් පුළුවන් කරන්න. එළිය නෙමෙයි කියන්න යන්න එපා. අපි දැනගත්තේ හිත හදපු දේ. එච්චර. එළිය තියෙනවද නැද්ද කියන්න අපි දන්නේ. එළිය මුකුත් නැහැ, කාක්කෙක් නැහැ කියන්න යන්න එපා. ඒක තව දෘෂ්ටිය. සාස්සතයි උච්චේද. මේ කියන්නේ එළිය මුකුත් නැහැ කියලා නෙවෙයි. අපි දැනගත්තු එකේ ඇත්තයි අපි පෙන්නන්නේ. අපි දැනගෙන තියෙන්නේ මනසේ තියෙන රූපය. ඒතර කාක්කෙක්ව මෙතෙන්ට එන්න නම් සද්දේ විතරක් ඇහුනට මදි. තව මොනවද හිතෙන් දාලා තියෙන්නේ? නේද? සද්ද සංඥායි කාක්කෙක් නෑ. කාක්කෙක්ව දැම්මේ කොහෙන්ද? කලින් පෙර පෙර අද්දකී. ඒතර පෙර ඇසුරු කරපු දේක් මෙතෙන්ට දාලා තියෙන්නේ. මම තමයි හිතෙන් මේක හදලා අපිට දීලා තියෙන්නේ. නේද? දැන් සද්ද සංඥාවට අනුව හිතනකොට හිතේ එකතු වෙලා තියෙන ටිකකුත් මෙතෙන්ට ආරක් තියෙනවා පෙර අද්දකේ. ඕක ඉතුරු කරගෙන හිටියේ නැත්නම් අපිට කාක්කෙක්ව දැන් පේන්න විදිහක් නැහැ. පෙර අද්දකීම මෙතෙන්ට ගත්තේ නැත්නම්. අන්න සුතේසුත මට්ටම ගැන පොඩි අවබෝධයක් අපට ඕක කරන්න පුළුවන් මට්ටමක අපි නැහැ. සද්ද එනකොට රූප ටික දාලා ඉවරයි. නේද? ඒක ගලාගෙන එනවා. ඒක තමයි ඕගය කියන්නේ. සැඩ පහරක් වගේ ගලාගෙන එනවා. ඒක අපිට දැන්ම නවත්තන්න බැහැ. නවත්තන්න මේකේ ක්‍රමයෙන් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලා අපි ඔය නාම රූපේ වෙන් කර ගන්නවා. එළියේ තියෙන රූපෙයි මේ පැත්තේ නාමයි කිසිම සම්බන්ධයක් නැහැ. හරි. ඒ රූපෙට අපි හිතපු එකක්වත් අදාළ නැහැ, අයිති නැහැ. අපි ලෝකේ ඉන්නේ ওই ටික අයිති කරලා එකට ගැට ගහලා. නැහැ ඒක කඩන්න. එළියේ ඉන්න කාක්කව දැනගත්තා කියන්නේ ලෝකෙට අයිති. දැන් ඇත්ත தත්ත්වේ සද්දයක් අහන සද්ද ගැන හිතුවා හිතපු එකේ ඇත්ත දන්නේ නැති හින්දා එළිය කාක් එක්ක බාරගත්තා. ඇයිද? ඕක තේරුම් ගත්තොත් විතරයි විදර්ශනාව කරන්න පුළුවන්. කියන්නේ ලෝකෝත්තර මාර්ගේ වඩන්න පුළුවන් ඕක තේරුම් ගත්තොත් විතරයි. ඒකයි කියන්නේ බුදුදහමක් අහලා දකින්න කෙනාට විතරයි මේ ආශ්‍රව ප්‍රහාණයක් තියෙන්නේ. ඥානතෝ පස්සතෝ න අඥානතෝ න පස්සතෝ. ළඟ දකින්න කෙනාටයි මේ මාර්ගයක් තියෙන්නේ. ඒක තමයි අපි දහමක් අහලා තේරුම් ගන්න භාවනා කරනකොට තද සමාධියක හිටියොත් ඇහෙන්නේ මට මම අවධානය දැන් ඒ තද සමාධියකදී එතකොට ඒක වෙන්නේ නැත්තේ අපිට සද්දේ ඇහෙන්නේ. මොකද සද්දේට අවධානය යන්නේ නැති තරමට අපේ හුස්මට හරි ඒ භාවනා නිමිත්තට අවධානය දෙයට පිහිටිනවා. දැන් ඔක තද සමාධියකදී විතරයි ඔක වෙන්නේ ආ. සාමාන්‍යයෙන් නම් ඇහෙනවා. නෑ ඒකෙන් මම ඔබ තේරුම් ගන්න ඕනික චේක බලන්න කරගෙන හිටියොත් අනිත් ඒවට අවධානය යන්නේ. දැන් ඕක සමතේද විදර්ශනේද? තාවකාලික යටපත් කිරීමක් නේද? සමාධිය ඉන්නක සමාධිය තියෙනවා. ඒක එළියට ආවම ආයේ කරණ තත්ත්වයක තමයි. ඒකයි ඒකට කියන්නේ සමතය. නැත්තම් සමාධිය. දැන් අපි තේරුම් ගන්න ඕන ඕකෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක වටිනවා. මොකද මේ වගේ මනසක් ඕන විදර්ශනේ කරන්න. ඒකට හොඳ පාලනයක් තියෙන සංසුන් මනසක් ඇති කරගන්න ඒක හොඳයි. හරි. විදර්ශනාවට යන්න ඕන. කොහොමද යන්නේ විදර්ශනාව? ඉබේ වෙන්නේ. ඉබේ වෙනවා නම් බුදු කෙනෙක් ඕන නැහැ. මොකද මම මුලින් කිව්වා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් ආ උස්වදියා බලා ඉන්න රාත් වෙලා නැගිටින්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම කියලා තියෙනවද? ඒක තමයි මේ නුවණින් හොයන්නේ. සතිපට්ඨානේ කියලා තියෙනවද? ඔය විදිහට හිටියාම මාර්ගඵල ලබන්න පුළුවන් රහත්. සතිපට්ඨානේ දේශනා කරන්නේ දන්න දකින්න කෙනාටයි යෝග කරන්න කියලා. සමහර සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට පුළුවන් ආනාපාන සතියෙන්. සම්මා දහමහල සම්මාදිට්ඨිය ඇති කරගත්තු නැති කෙනාට සමතයකට යනවා විතරයි. යයි අරූපාවචර මට්ටමට යනකම් යයි. කාම ලෝකෙන් නිදෙයි රූපාවචර මට්ටමටයි. රූප ලෝකයෙන් මිදෙන්න පුළුවන් අරූප වචරේ අරූපේ හිත පිහිටෝ. කාම ලෝකයෙන් මිදෙනවා රූපයේ හිත පිහිටලා. රූප සංඥා. රූපයෙන් මිදෙනවා අරූපේ හිත පිහිටව. අරූපයෙන් මිදෙන්න හිත පිහිටවන්න එකක් නැහැ. මතන් තමයි ඔකේ ප්‍රශ්න. අපි එකකින් මිදෙන්න තව එකක මේ අපේ හිත පිහිටවනවානේ. දැන් සද්ද වලින් මිදෙන්න හුස්මේ හිත පිහිටවන. නේද? අනිත් ආයතන පහෙන් මිදෙන්න හුස්මේ හිත පිහිටවන. පටන් ගන්නකොට පහෙන්ම මිදෙන්නේ කාය ආයතනේ තියෙනවා. මේ දැනෙන දේක් දිහානේ බලන් ඉන්නේ. දැනෙන්නේ මොන ආයතනේද? හුස්ම තියෙනවා කියලා. කාය ස්පර්ශකින් නේද? කාය ආයතනේයි මන ආයතනේයි අතන වැඩ කරනවා. ටික ටික අයින් වෙන්නේ සද්ද ඇහෙන්නේ. ඇහෙනම් වහගෙනනේ. ඇහ කන නාසය දිව. ඔය හතර තමයි ඔය වහන්න උදව් කරගන්නවා හුස්ම. හරි. කරේ එක සමාධි ඉන්නකම් හොඳයි. ඉතින් බුදුදහමේ කියන්නේ ඇහැ වහගෙන ඉන්න නෙමෙයි. ඇහැ පාවිච්චි කරනවා රූප වලට අහු වෙන්නේ නැතුව. කන පාවිච්චි කරනවා සද්ද වලට අහු වෙන්නේ නැතුව. ලෝකෙට අහු වෙන්නේ නැතුව. ආයතන පරිහරණය කරනවා ලෝකෙට අහු වෙන්නේ. එහෙම දෙයක් නේද රහතන් වහන්සේ? අර එක සැරයක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක්.